ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
සිංහල සේවෙන් අපි නිරන්තරයෙන් ඔබට ඔස්ට්‍රලියාවේ සිටින සහ ඔස්ට්‍රලියාව හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිදුකරන විවිධ පර්යේෂණ කටයුතු මෙන්ම ඔවුන් සිදුකරන විවිධ ජයග්‍රහණ පිළිබඳව තොරතුරු ගෙනීම සිදු කරනවා. ඉතින් අදත් අපත් සමග සම්බන්ධ වෙනවා සමස්ත ලෝකෙටම බලපෑමක් සිදු කළ හැකි නව සොයා ගැනීමක් සිදු කළ සහ ජයග්‍රහණ අත්පත් කරගත් පුද්ගලයෙක්. ඔහු නමින් මහාචාර්ය උදන්ත අබේරත්න. අපි හැමෝම මේ පීඩා විඳපු සහ තවමත් පීඩා විඳින කොවිඩ් වෛරසයටත් ගොදුරු වීම සඳහා පිළියමක් සොයාගත හැකි නව සොයා ගැනීමක් සමග තමයි අපට මොහු පිළිබඳව මීට මාස කිහිපයකට කලින් අසන්නට ලැබෙන්නේ. යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දය මත පදනම්ව COVID-19 ඒ වගේම සෙසු ශ්වසන රෝග හඳුනාගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන ඇප් එකක් සොයා ගැනීම සිදු කරන්නේ සහ ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මූලිකත්වය ලබා දෙන්නේ අපත් සමග දැන් සම්බන්ධ වෙලා සිටින මහාචාර්ය උදන්ත අබේරත්න. මොහෝ යුනිවර්සිටි ඔෆ් ක්වීන්ස්ලන්ඩ් හි සහකාර මහාචාර්යවරයෙකු වශයෙන් මේ වෙදී කටයුතු කරනවා. ඉතින් මහාචාර්ය උදන්තගෙන් මෙහෙමනම් දැනගමු මේ කටයුතු වලට නැඹුරුනේ කොහොමද කියන දේ සම්බන්ධයෙන්. අයබෝවන් මහාචාර්යතුමනි, සුබදාසනක්.
අයිබෝන්, බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන.
හොඳයි මහාචාර්යතුමනි, එහෙමනම් අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට මම කැමති ඔබෙන් මුලින්ම දැනගන්න ඔබේ තොරතුරු, ඒ වගේම පවුලේ තොරතුරු, වගේම විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට පැමිණීම සම්බන්ධයෙන් වන තොරතුරු කෙටියෙන්.
මම ඉපදුනේ මාතලේ, ඊට පස්සේ ස්කූල් ගියේ මාතලේ සන් තොමස් විද්‍යාලයේ විජය විද්‍යාලයේ කෙන්දකේ. අපේ පවුලේ ඉන්නවා දෙන්නෙක්, මමයි අයියයි දෙන්න. අයියත් දැන් පෙරදිනේ විදුලි ඉංජිනේරු මහාචාර්යවරයෙක්. ඉතින් ඉස්කෝලේ ගියා සාමාන්‍ය විදිහට. ඊට පස්සේ අපි ඒ ලෙවල් කරනකොට තෝරාගත්ත ගණිතංශය. මොකද ගණිතයට සහ විශේෂයෙන් භෞතික විද්‍යාවට මට තිබුණ සැහෙන ආශාවක්. නිකන් කොහොමද මේ ලෝකේ වැඩ කරන්න වගේ නිකන් කුතුහලයක් තිබ්බ, හරිම කුතුහලයක් තිබ්බ මනසේ. ඒකින්ද ගණිතයත් ඉගෙන ගත්තා, භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕන හින්දා ගණිතය. ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයට යනකොට ඉංජිනේරු වංශයට ගියා. එතනින් ගිහිල්ලා දෙගිඩියාවකින් තොර විදුලි ඉංජිනේරු වංශය තෝරාගත්තා බොහොම ඉක්මනින්. පස්සේ එතනින් පාස් වුණාට පස්සේ මම වැඩිදුර අධ්‍යාපනය කරන්න තීරණය කළා. ඊට පස්සේ ජපානයට ගියා, එහෙදි මාස්ටර්ස් කරා. ඊට පස්සේ PhD කරන්න ඇමරිකාවට ගියා. ඒ වෙලාවේදී මම බයෝමෙඩිකල් ඉංජිනේරින් තෝරාගත්තා PhD කරන්න. ඊට පස්සේ ටික කලක් සිංගප්පූරේ සේව කළා, ඔස්ට්‍රේලියාවට ආවා. ඔස්ට්‍රේලියාවට ආවේ ඇත්තටම අවුරුදු දෙකකට මෙහෙට ඇවිල්ලා ආපහු යනවා කියන හැඟීමෙන් ආවේ. ඇත්තටම ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටිකේ මේ රස්සාව ලැබිලා කියලා මේක ඇක්සෙප්ට් කරලා ආවේ. ඒකට ඉතින් දැන් අවුරුදු 20කට කිට්ටුවේ තාම මේ.
හොඳයි මහාචාර්යතුමනි, දැන් යම් පුද්ගලිකුගේ කැස්සේ ශබ්දය මත මේ ආකාරයෙන් COVID-19 වගේම ශ්වසන රෝග හඳුනාගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන ඇප් එකක් සොයා ගැනීමේ පර්යේෂණ සඳහා ඔබේ පෙළඹීම සිදු වෙන්නේ කොහොමද?
ශ්වසන පද්ධතිය ප්‍රශ්න සම්බන්ධයේ පෙළඹීම ඇත්තරම ටිකක් අමුතු දිගට ටොපික් එකක්. ඉස්සෙල්ලා මට එහෙම අදහසක්වත් තිබුණේ නැහැ මෙහෙම කරන්න පුළුවන්ද කියලාවත්, මෙහෙම කරන්න ඕනද කියලාවත්. මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින්, ඊට පස්සේ බයෝමෙඩිකල් ඉංජිනියරින්, ක්ලිනිකල් මෙඩිසින් නෙවෙයි. ඉතින් නමුත් ඒකට යන්න ආවේ අමුතු විදිහකට. ඒක තමයි 2008-09 විතර බිල් ඇන් මෙලින්ඩා ෆවුන්ඩේෂන් කියලා තියෙන ඇමරිකාවේ ෆවුන්ඩේෂන් එක, බිල් ගේට්ස් ෆවුන්ඩේෂන් එක. ඉතින් ඒ කට්ටියගේ ව්‍යාපාරයක් තිබුණා මේ ලෝකේ වැඩියෙන්ම ළමයි මැරෙන ලෙඩ අල්ලලා ඒවට පිළියම් දෙන ක්‍රමයක්. එකක් ඩයරියා, අනිත් එක ඒ කට්ටිය දැස්සට ටාගට් කරලා තියෙන නියුමෝනියාක දිරිසයක් හැටියට. ඒ කට්ටිය එකසරක් මේ කෝල් කරලා තිබුණ ඇප්ලිකේෂන්ස් ලෝකේ වැටෙන්න. කාට හරි අදහසක් තියෙනවා නම් කොහොමද මේ නියුමෝනියා ඩයග්නෝස් කරන්නේ, ඒ වගේ රිමෝට් ඒරියස් වල රීසනබල් ඇකරසියක් තියාගෙන කියලා. ඊට පස්සේ ඒ වෙලාවේදී මට හිතුණා කැස්සෙන් මීට වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් එක තියෙනවද නැති කියලා. එතන දැන් බලන්නේ. නමුත් කැස්ස වෙලාවට ලංග්ස් වායු ගෝලයට කෙලින්ම නිරාවරණලා තියෙන්නේ එයා කොලම් එකකින්. ඉතින් ඒකට පපු වෙන දේවල් ලෝකෙන් එලියට එන්න ඕනේ කැස්ස වෙලාවට කියලා හිතුණා. ඊට පස්සේ මම මේක ප්‍රොපෝස් කරා මේ ගේට් ෆවුන්ඩේෂන් එකට. ඊට පස්සේ ඒකට දුන්නා ග්‍රාන්ට් එකක් යුනිවර්සිටියකට $100,000. ඊට පස්සේ එතනින් තමයි අපි ගමන පටන් ගත්තේ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඩේටා හොයාගෙන ලෝක වටේට ගිහිල්ලා ප්‍රතිඵල ආවා එහෙම කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් යුනිවර්සිටි එකේක පැටන්ට් එකක් හරිට හරලා අන්තිමට ඉස්සලා ස්පින් ඔෆ් කම්පැනි එකක් දැම්මා, ප්‍රයිවට් එකක්. ඊට පස්සේ ඒක ස්ටොක් මාකට් එකට ගියා. ඒ කම්පැනි තමයි අන්තිමට ස්ටොක් මාකට් එකට තියද්දි පයිසම ඇතුළේ ඇවිල්ලා අරගත්තේ. ඉතින් පටන් ගත්තේ ගමන හොමයි.
හොඳයි, දැන් කොවිඩ් ඇතුළු ශ්වසන රෝග පවතින බවට කැස්සේ ශබ්දය මගින් තීරණය කිරීමේ තාක්ෂණික න්‍යාය ගැන පැහැදිලි කිරීමකුත් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂම කොහොමද මේ තාක්ෂණයේ ඇප් එකක් සඳහා අනුගත කරන්නේ?
එතන ටිකක් අපහසු, සම්පූර්ණයෙන්ම මේ තාක්ෂණික දේවල් ගැන විස්තර කරන්න. නමුත් මට පුළුවන් විදිහට උත්සාහ කරන්නම්. ඉස්සෙල්ලා මේක කොවිඩ් වලට පමණක් එකක් නෙවෙයි. ඒක අපි ඇතුළේ ඉස්සෙල්ලාම ඩෙවලොප් කරන ඉස්සෙල්ලාම කිව්වාගේ නියුමෝනියා වලට තමයි ඉස්සෙල්ලාම කරේ. ඊට පස්සේ අර ස්ටොක් මාකට් එකේ කම්පැනි ආවට පස්සේ රිසර්් සල්ලි හම්බුණ යුනිසිරිකට තවදුටත් වැඩ කරන්න. ඉට පස්සේ ඒ කම්පැනයේ ඒ සල්ලිත් ඇතුව අපි ඒක පලල් කරා ඩිසිස් හුඟකට, ඉගැන තොට නිවමනයා, ඇස්මා, ඉට පස්සේ බ්‍රොංකිලයිටිස්, ඔය රේන්ජකම COPD වගේ ඔක්කොටම අපි ඩේට එකතු කරා. එතකොට මොකක්ද න්‍යාය කියලා හැවොත් එහෙම ඉස්සල්ලම් බලන්න ඕනේ කොහොමද මේක වැඩ කරීමේ හැකියාව තියෙන්නේ කියලා, ඒ කියන්නේ ඇත්තටම මෙහෙම යමක් ෆීසිබල්ද කියලා. ඒතර මගේ උදාහරණයකට ගියොත් එහෙම දැන් නිව්මෝනියා වගේ හැදිච්ච වෙලාවට පෙනහළු ඇතුලේ වතුර වගේ කියන්නේ එකතු වෙලා නිව්මෝනියා ඉන්ෆෙක්ෂන් එකකින්ද ඇතුලේ සමහර පැත්ත නිකන් කොන්සොලිඩේට් වෙනවා. එතන දැන් සාමාන්යයෙන් අපේ වාතය නම් යන්නේ දැන් ඒ වාතය උඩට එතන ගිහිල්ලා වතුර එකතු වෙලා කියලා හිතන්න. සමහර ඉදිමිලා. ඒතර දැන් කවුරු හරි කෙනෙක් ඒ වෙලාවේ කහින්ද උත්සාහ වෙනවනේ ඒක එළියට දාන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් එයාවලින් පිරිච්ච පෙනහල්ලක් තියෙන කැස් එකකින් එන සද්දට වැඩිය වෙනස් සද්දයක් තමයි එලෙට එන්නේ. මොකද ඇතුළේ වතුර තියෙන ද සද්දෙන් සමහර කොටස චෙස්ට් එකෙන් එලෙට එනවා. දැන් වතුර හරහා වේගෙන් සද්ද ගමන් කරන ඉඳා ඊට පස්සේ එලෙට එන සද්දෙත් වෙනස් ඇතරම්. එතකොට දැන් එලෙට එන කැස්ස මොන හරි ইনফরমේෂන් තියෙනවා නිමුණිය ගැන. තවක බැලුවොත් එහෙම ඇස්ම බැලුවොත් එහෙම ඇස්ම වල එක ලක්ෂණ තමයි වේස් එක තියෙනවා. ඒක හරියට නිකන් වෙස්ලිං වගේ පෙනහළු ඇතුලේ තියෙන එක එක නාල්ල වෙස්ලිං වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් එතකොට කැස්ස ඇතුලේ ඔය ইনফরমේෂන් උත් තියෙනවා. ඒක ඇස්ම කැස්ස වෙනස්. ඒ කැස්ස දිගද, ඒ කැස්ස ඇතුලේ ෆ්‍රීකවන්සිස් කොහොමද, සංඛ්‍යාත කොහොමද පැතිරලා තියෙන්නේ, මොන වගේ ඒවද, ඒ වගේ මොකක් කරුණු තියෙනවා මැතමැටිකලි විස්තර කරන්න පුළුවන්. ඉතින් අපි කරේ ඇත්තටම ඔයගේ මේ පේෂන්ට්ස් ලගෙන් ක්ලිනිකල් වර්ල්ඩ්ට ගිහිල්ලා ක්ලිනිෂන්ස්ලාගේ සපෝර්ට් එක ඇතුව ඒ කට්ටිය දාලා මේ පේෂන්ට්ස් ලාව ඩයග්නෝස් කරලා, ඒ වෙලාවේදී ඩයග්නෝස් කරන වෙලාවේදී අපේ සද්ද අපි එකතු කරලා මැෂින් ලර්නින් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජෙන්ස් වගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා, ඊට පස්සේ අපි දන්න සිග්නල් ප්‍රොසෙසින්ග් පාවිච්චි කරලා, ෆිසියොලොජි පාවිච්චි කරලා තමයි මේක හැදුවේ. ඒක ඉස්සලම් වෙන්නේ ඇත්තටම ඇක්ට් එකට දානක නෙවෙයි, ඉස්සලම් වෙන්නේ ලැබ් එක ඇතුලේ කම්පියුටර්ස් වල අපි මැතමැටික්ස් ලියනවා, ඐඩියාස් අරගෙන ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කරනවා. ඊට පස්සේ ඒකට තමයි වැඩියෙන්ම වෙලා යන්නේ. ඊට පස්සේ හරියට ප්‍රෝග්‍රෑම් එක ආවට පස්සේ එතන දැන් ඇප් එකට රන් යන එක තමයි ඉන්ජිනේර් කෙනෙක් හැටියට බලනවා ටිකක් සරල දේ. මොකද ප්‍රෝග්‍රෑම් එක තියෙනවා ට්‍රාන්ස්ෆර් කරන එකනේ. ඉතින් ටෙක්නොලොජි හැටියට ඔක තමයි මට කියන්න තියෙන ඉස්සලම් මේක ෆීසිබල් කියලා තේරුම් ගත්ත එකයි. ඊට පස්සේ කොහොමද කැස්සක තියෙන ඒක එක ඩිසීස් එක සම්බන්ධ ෆීචර්ස් අඳුනගන්නේ කියන එකයි, ඊට පස්සේ ඒවා කොහොමද ඩයග්නොස් වලට පාවිච්චි කරන කියන එකයි. ඇත්තම ඒවා එන්නේ අර ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජෙන්ස් මැෂින් ලර්නින් පැත්තෙන් තමයි ඒවට ගෙන්නේ. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ දැන් ඒක ෆෝන් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට්ස් එනවා, කොහොමද මේක ලෝකෙට array යන්නේ, ඒක හොඳට මේ ටෆ් වෙන්න ඕනේ ඉස්සරහට ලෝකෙට array යන්න, මිනිස්සුගේ ඒක පාවිච්චි කරනවා. එතනත් එක ලොකු වැඩක්. නමුත් අර මුල හරියේ තියෙන හයිරිස් කෑල්ල චුට්ටක් අඩිනවා එහෙට යන්න යන්න. නමුත් ඒකට ලොකු වැඩක්.
හොඳ අපි බොහෝ දේ කතා කරා මහාචාර්යතුමනි, දැන් මේ පර්යේෂණ සිදු කිරීමේදී ඔබට සහාය දුන් පිරිසකුත් ඉන්නවා, ඔවුන් පිළිබඳවත් මතක් කරමු.
සහාය දුන් පිරිස ගොඩයි අතරම. මම කිව්වා වගේ ඕක වටේට ඉන්නවා ක්ලිනිෂන්ස්ලා කට්ටියක්. මම අයිඩියා එක පටන් ගත්තට මට ඒකත් අනේම කරන්න බෑ. එතකොට ප්‍රින්සස් ඇලෙක්සැන්ඩර් හොස්පිටල් එකේ මෙහෙ, ඊට පස්සේ ඉන්දුනේෂියාවේ සාජිත හොස්පිටල් එකේ කට්ටියක් එතන තමයි අපි ඩේටා එකතු කරේ මෙහෙ හොයාගන්න බැරි වෙච්ච ලාවේ. ඊට පස්සේ රෙසෙප් කම්පැනි සෙටප් වුණාට පස්සේ පර්ත් වල හොස්පිටල්ස් දෙක ගෲප් එකක්, එතන ක්ලිනිෂන්ස්, ඊට පස්සේ USA වල ගෲප් එකක්, දෙවෙනි එක මගේ PhD ස්ටුඩන්ට්ස්ලා, ඊට පස්සේ පෝස්ට් ડોක්ටරල් රිසර්චර්ස්ලා. ඒ ගෲප් එකේ අපි පොඩි ගෲප් එකක්, නමුත් ඒ චූටි ගෲප් එක එකට හැරිම ක්ලෝස් එකට වැඩ කරේ, හැරිම එකට යන විදිහට රායදාවල් නැතුව වැඩ කරා. ඒ දෙවෙනි ගෲප් එක. ඊට පස්සේ තුන්වෙනි එක අපි ඇකඩමික්ස්ලා හැටියට, ඉංජිනියර්ස් හැටියට මොන හරි යමක් පුළුවන් කියලා කියලා මේක කරන්න පුළුවන් කියලා කිව්වට, ඊට පස්සේ ඒක යුනිවර්සිටි කේ පොලිසි කැටට පේටන්ට් සැටිට අරයන්න ඕනේ. ඒක ප්‍රොටෙක්ට් කරන්න ඕනේ, නැත්නම් කවුරුත් කමර්ෂලයිස් කරන්න එන්නේ නැහැ. ප්‍රොටෙක්ට් කරේ නැත්නම් ඒකට ලාභ ගන්න බැරි නේද? ඊට පස්සේ ඒ මොහොතේ ඉඳන් කමර්ෂලයිසේෂන් ප්‍රොසෙස් එක ඉස්සරහට නෙගෝෂියේෂන් කරගෙන ඒක කම්පැනි සෙටප් කරනවා දේවල් වෙන්න, යුනිවර්සිටි කේ රිසර්ච් කමර්ෂලයිසේෂන් කම්පැනි එකක් යුනිකෙස්ට් කියලා. ඉතින් ඒකේ කට්ටිය ඇවිල්ලා සැහැඬ බාර දොර විදිහට ඒ වැඩේ අරගෙන අපිනුත් උදව් කරගෙන ඒ කට්ටිය කරා. අන්තිමට දැන් මගේ පැත්තෙන් බැලුවොත් එහෙම මම සැහැඬ ඒ කට්ටියෙන් ඉගෙන ගත්තා කොහොමද රිසර්ච් අවුට්කම් එකක් කමර්ෂල් වලට අරයන්නේ කියන එක. ඒක ඊළඟ ගෲප් එක. ඊට පස්සේ යුනිවර්සිටි ඔෆ් ක්වීන්ස්ලෑන්ඩ් වලින් මට දුන්න වෙලාව මේ රිසර්ච් එක කරන්න. ඔෆ් කෝස් මගේ පඩිය ගනුත් ඒවා කම්පැනි සෙටප් කරාට පස්සේ මම කම්පැනි ඇතුළට ගිහිල්ලා වෙලාවක අවුරුද්දක් විතර පාර්ට් ටයිම් වැඩ කරලා ඒ කට්ටියට හෙල්ප් කරා, මේක ඇබ්සෙප්ට් කරා. ඊට පස්සේ කම්පැනිෙන් රිසර්ච් කරන්න අපිට සල්ලි දුන්නා, ඇතුළේ ඉන්ජිනියර්ස් ලාගේ සපෝට් එක තුනක් සමහර දේවල් කරන්න. ඉතින් ඒ ඔක්කොම කට්ටිය මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මේකට ඩිරෙක්ට්ලි හෙල්ප් කරපු කට්ටියට. ඉතින් අනිත් පැත්තෙන් බලනකොට ලොง ටර්ම් ඕඩියෝ ටීචර් පටන් PhD සුපර්වයිස් දක්වා ඔක්කොමලා මට දුන්න නොලෙජ් එකයි මාව ට්‍රේන් කරපු එකයි. ඉතින් අන්තිරේවත් වැදගත්.
මම කැමති ඔබෙන් ඊළඟට දැනගන්න, දැන් මේ දක්වා පැමිණි ගමනේදී ඔබට මොන වගේ අභියෝග වලටද මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා.
එකක් තමයි අපේ මේ රිසර්ච් ෆීල්ඩ් එක ඇතුළෙන් මෙන්න අභියෝග. ඒ කියන්නේ මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ලීප් ඇප්නා ඩයග්නොස් කරන මෙතඩ් දෙක උනත් එහෙම නැත්නම් ඔය රෙස්පිරටරි එකම දෙකම බැලුවොත් එහෙම ඒවා සම්ප්‍රදායික දේවල් නෙමෙයි. එතකොට ඒවා හැරිම පටන් ගන්න වෙලාවේ හැරිම ලොකු රිස්ක් එකක් තියෙනවා මේක හරියද නැද්ද කියලා. ඉතින් එතකොට හරියනකම දැන් 2009 අපි පටන් ගත්ත රෙස්පිරටරි ඩයග්නොස්ටික් ප්‍රොජෙක්ට් එක පළවෙනි පේපර් ගාව 2013. ඉතින් අතරදී ස්ලීප් ඇප්නා තේමයි මුලදී කාලයක් තියෙනවා කට්ටියක් කියනවා මේක නම් කරන්න බෑ කියලා. කෙලිම මම අහලා තියෙනවා මේ ටොප් ඔෆ් ද වර්ල්ඩ් ඇතරම සමහර එක්ස්පර්ට්ස් ලාගෙන් කියලා තිනවා නිකන් ඔයාගේ වෙලා විනාශ කරන්න එපා මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඒතකොට මේ වගේ තත්ත්වයක් තියෙනකොට ඒක එක්තරා විදිහකින් අභියෝගයක්. ඒ වුණාට අර ස්ටබර්න් ගතිය තියෙන්න ඕනේ නැහැ මේ කොමාරි කරනවා කියලා. ඊට පස්සේ අපි හිත ඇතුලේ හේතු පේන්න ඕනේ නැහැ මේක ඔහොම කිව්වට කරන්න පුළුවන් කියලා අපිට තේරෙන්න ඕනේ. ඒතකොට අපි දන්න දේ. ඊට පස්සේ අභියෝගය වෙන්නේ ඒක ඇත්තටම අපි ඇකඩමික් වර්ල්ඩ් එකේ ඉන්නකොට අපෙන් බලාපොරොත්තු වෙනවානේ අපේ එම්ප්ලොයර් යුනිවර්සිටි එකේ දේවල්. අපි රිසර්ච් ග්‍රාන්ට්ස් ගෙනෙයි, අපි පේපර්ස් ගෙනෙයි. ඊට පස්සේ දැන් ග්‍රාන්ට්ස් වගේ ගන්න යනකොට අපි කොහොමද අපේ කලීග්ස්ලාට ප්‍රූව් කරන්නේ මේක ඇත්ත මේක කරන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. එහෙම පෙනුනේ නැත්නම් ඒ කට්ටිය ග්‍රාන්ට්ස් දෙන්නේ නැහැ අපිට. ඉතින් ඒ වගේ ලාවට සැහැණ අමාරු ඒවා වැඩ කරන් අපේ කැරියර් එක පවත්වාගෙන යන්න හරි අමාරු ලොකු චැලෙන්ජ් එකක් රෑදාල් මහන්සිලා වැඩ කරන් දෙනවා. අතන ගේට්ස් ෆවුන්ඩේෂන් එකෙන් අර වගේ හයි රිස්ක් එකක් හැටියට අරගෙන මේකට සල්ලි දුන්නේ නැත්නම් මං හිතන්නේ කවදාවත් වෙන තැනකින් ගන්න පුළුවන් කියලා. ඒ වුණාට අගේ කරලා කියන්න ඕනේ සමහර ක්ලිනිෂන්ස් ලා ඉන්නවා මේක කියනකොටම ඇත්ත තමයි මේක කරන්න පුළුවන් කියලා වැටහෙන කට්ටිය ඉන්නවා. මොකද ඒ කට්ටිය ක්ලිනිකල් වර්ල්ඩ් එකේ දැකලා තියෙනවා කැස්සේ සද්ද වෙනස් වෙන ඩිසීස් වල කියලා. ඊට පස්සේ ඒව කට්ටිය බිලීව් කරලා අපිට සපෝට් කරා. ඊට පස්සේ අන්තිමට ටොප් ලෝකේ හොඳම ගෲප්ස් අපිට සපෝට් කරා අන්තිමට ක්ලිනිකල් වර්ල්ඩ් එකේ. නමුත් එක්තරා කාලයක් තියෙනවා කාගෙන යන්න ඕනේ මේක අසාර්ථක වෙන්න තියෙන චාන්ස් එකක්. එතකොට තමන්ගේ කන්වික්ෂන් එක තියාගෙන දෙකට මේ කරගන්න එක අභියෝගයක්. විශේෂයෙන් සල්ලි ගන්දරෙන්නේ. එහෙම නමුත් කරගෙන ගියා යුනිවර්සිටියෙන් මට සපෝට් කරා එක්තරා ස්ටේජ් එකකට පස්සේ. ඊට පස්සේ අනිත් එක තමයි සාමාන්‍යයෙන් ඇකඩමික්ස්ලා නැත්නම් ඉංජිනියර්ස්ලා හුඟක් කලාවට මොකක් හරි ප්‍රොටෝටයිප් එකක් ගත්තාම නැත්නම් ඇල්ගොරිතම් එකක් හදාගත්තට පස්සේ හිතනවා මමත් ඇතුළුව දැන් අපි හොඳට වැඩක් කරා. ඊට පස්සේ දැන් කවුරු හරි ඇවිල්ලා මේක අරන් ගිහිල්ලා මේක බෙදලා දෙයි ලෝකෙට බඩුවක් හදලා කියලා. ඊට පස්සේ අපි හිතන්නේ දැන් most of the job done කියලා. එතන ඒ දේ තමයි හිතන්නේ. ඒ වනාට ඇත්තටම මේ අපි ඉගෙන ගත්ත දේ තමයි එතනින් හැර ලොකු වැඩක් කරන් තියෙනවා. කියන්නේ කොහොමද දැන් මේ ඉස්සලම ආපු අවුට්කම් එක ප්‍රතිඵලයේ කොහොමද ලෝකෙට array යන්නේ? ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියන එක කොහොමද අපි රැකගන්නේ? ඊට පස්සේ කොහොමද ඉන්වෙස්ටර්ස් ලාගේ සල්ලි ගන්නෙ? කොහොමද කන්වින්ස් කරන්නේ? ඊට පස්සේ කොහොමද මෙඩිකල් වර්ල්ඩ් එක මේක පිළිගන්න තත්ත්වර ගන්නෙ? එක එක තියෙනවා රෙගුලේටරි ඒජන්සිස්, US FDA කියයි, ඊට පස්සේ CE mark වගේවත්. ඊට පස්සේ ඔක්කොම අරගෙන කරන්නේ කොහොමද කියන එක බොහොම ලොකු වැඩක්. ඊට පස්සේ කොහොමද මේකේ end users ළමයි පාවිච්චි කරන්නේ? ඒ කට්ටිය මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ ලොකු process එකක් තියෙනවා. කල් ගත වෙන, බොහොම කල් ගත වෙන, බොහොම බාර දුර කාර්යයක්. ඒක අපිට තේරෙන්නේ නැහැ ඉස්සෙල්ලා මේ output එක ගත්තලා අපි පටන් ගන්නකොට. ඉතින් ඒක මම හිතනවා අර අභියෝගයක් තමයි. එතනින් එහාට අපේ මතය වෙනස් කරමින් මේක engineering කාලේ විතරක් නෙවෙයි, එතනින් එහාට මීට වැඩි වැඩගත් තවත් දේවල් තියෙනවා. engineering නුත් වෙනස් කරන්න යනවා මේකෙන්ද කියලා. ඒක තේරුම් අරගෙන යන්නේ එක ලොකු අභියෝගයක්. ඒ අභියෝගය, ඒ experience එක නැතිඳ හුඟක් වෙලාවට සමහර හොඳ ප්‍රොඩක්ට්ස් ප්‍රොඩක්ෂන් පුරන් දේවල් නැතු යනවා. ඒ වගේම අපිටත් චැලෙන්ජ් එකක් කරනවා කරන කට්ටියට. මොකද යුනිවර්සිටි හයරාකි එකේවත් කට්ටිය ඒ තරම් මේ විදිහට එක්ස්පීරියන්ස් අරගෙන නැති හින්දා ඒ කට්ටිය දන්නේ නැහැ මේ වගේ දේවල් වලට කොච්චර වෙලා යනවද, කොච්චර මහන්සියක් ගන්න ඕනද, කොච්චර වෙලාවක් යනවද කියලා. ඒකෙන් දැන් හුඟක් කාලවට මේ මැනේජ්මන්ට් එකෙන් හයරාකි එකෙන් හරියට දන්නේ නැහැ කොහොමද අපිට සපෝට් කරන්න කියලා. දැන් තව එකක් තමයි මේ මෑත කාලදී එක්තරා විදිහක අභියෝගයක් හැටියට මම දැක්ක එකක්. හොඳලාට අභියෝග ආවේ තදින් ආවේ මේ වැඩේ වුණාට පස්සේ මිස් ඉන්ෆෝමේෂන් අතරම සමහරලාට එනවා, ලෝක සමහරට පැතිර යනවා. එකක් මුල් දවස්වල මම ඔය මං කියව විදිහට අර ගේට් ෆවුන්ඩේෂන් එකේ රිසර්ච් ග්‍රාන්ට් එක $100,000 ආපේලාවේ අපේ ඔස්ලෙන් නිවුස් පේපර් එක ඇවිල්ලා අපිට කතා කරා යුනිවර්සිටි එකේ අනුග්‍රහයතු. ඒලා ආපේලාවේ කතා කරනකොට මම ඒ කට්ටියට ආයෙසරක් කතා කරලා විස්තර කරලා ඒ කට්ටිය ලියාගත් දේවල් හරි කියලා මේ සැටිස්ෆයි වුණා. නමුත් ඊට පස්සේ ගිහිල්ලා රිපෝට් කරනකොට අමුතු කතා කියලා තියෙන අරක ටිකක් පොඩ්ඩක් සෙන්සේෂනලයිස් කරන්න වගේ ලියනවා. පස්සේ ඉතින් ඕක අරගෙන ගිහිල්ලා මම දැක්ක ටික දවසකින් සිංගප්පූරුවේ ස්ටේට් සයින්ස් වල කියලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ මේ යුනිවර්සිටි එකේ මගේ නමම කියලා මෙහෙම කෙනෙක් කම්පැනියක් දාලා තියෙනවා. ඒ කම්පැනියේ ඇප් එකක් හදලා තියෙනවා කැස්සගමන් ෆ්ලෝ එක ඩිටෙක්ට් කරන්න පුළුවන් හැකොනේ ඉඳන් මීට පස්සේ ගෙදර ඉඳන් බොරුවට මේ හොර කරන්න එපා, ඔයාගේ එම්ප්ලොයිට පුළුවන් අල්ලන්න කියලා. ඒ වෙනකොට අපිට මේ ග්‍රාන්ට් එක හම්බුනා විතරයි. වුණාට අරහෙට ගියේ කම්පැනියක් හදලා දැන් මගේ කම්පැනියත් කියලා ඒක කම්පැනියත් හදලා ඒකෙන් මේවා කරන්න පුළුවන් කියලා අපිව හිතලවත් තිබුණා. මේ නිමුනා ඩයග්නොස් ගන්න හදුවේ ෆ්ලුඩ් ඒ වගේ ආවා. ඊට පස්සේ ඒ වගේ දේවල් නැති වුණා චුට්ට චුට්ට අරලා ගිහලා. හැබැයි මේ මෑත කාලෙදී අපේ මේ ෆයිසර් කම්පැනි ඇවිල්ලා ස්පින් ඔෆ් කම්පැනි ස්ටොක් මාකට් එකෙන් ගත්ත වෙලාවේ ෆයිසර් කම්පැනි ගත්තේ ඕස්ට්‍රේලියාවේ කොටස්වලින්ද පොලේ තමයි ඒලාට රැස්සප් කියන එක තිබුණේ. ඒ කියන්නේ ඒකේ අයිතිය තිබුණේ කොටස් හිමිකරුවන්ට. ලොකුම කොටස් දහ හිමි දහ දෙනා කිව්ව බැලුවොත් එහෙම දැන් උනත් ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මොකක් ලොකෝ කොටස් හිමිකරුවෝ තමයි ඔය ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් බැංකස්ලා ගම මොකද ඒ වගේ දේවල්. අන්තිමට රැස්සප් එක සල්ලි දීලා ගත්තේ පයිස ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 180කට කිට්ටු ගානකට මිලියන්ස්. ඉතින් එතකොට ඉතින් අර කොටස් හිමිකරුවන්ට ඒ කොටස් වල අයිතිය හැටියට ඒවා ගෙවනවා. නමුත් ඒ වෙනකොට ටොප් 10 ෂෙයාර් හෝල්ඩර්ස් දිහා බැලුවත් ඇත්තනම් මගේ නම පැත්ත පළාතකවත් නැහැ. ඉතින් එනට කට්ටි අන්තිමට කියන්න පටන් ගත්තා මේ ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එකේ කියලා මගේ නම කියලා. මෙයාට 180 මිලියන අරගෙන දැන් ලංකාවේ ලොකුම ධනවත හරි මම කියලා ලොකු ව්‍යාපාරයක් ගියා. ඊට පස්සේ ඒක අහලාගෙන ලෝක වටේට යන්න ගත්තා. ඉතින් මම ඒකෙන් ටිකක් සැලුනා මුලදී. පස්සේ ඉතින් තේරුම් ගත්තා ව නවත්තන්න බැහැ හොඳ තමයි එහෙමයි කියලා. ඉතින් ඒ වගේ දේවල් සමහරට අභියෝග හැටියට එනවා. නමුත් ඉතින් අභියෝග කියන එක ලෝක ස්වභාවය. ඒවට මුහුණ දුන්නේ නැත්තම් ඉතින් මම හිතන්නේ ඉස්සරහට යන්න බෑ.
හොඳයි මහාචාර්යතුමනි, දැන් මේ ආකාරයෙන් වෛද්‍ය විද්‍යාව සහ නව තාක්ෂණය ඒකාබද්ධ කරමින් ඉදිරියේදීත් ඔබ සිදු කිරීමට බලාපොරොත්තු වෙන නව පර්යේෂණ තිබෙනවද?
මම ඉස්සෙල්ලා කිව්වා ගැත්තර මගේ අදහසක් තියෙනවා කොහොමටත් මේ වැඩ ටික තව ටිකක් ඉස්සරහට කරගෙන යන්න. දැන් වෛද්‍ය ඉංජිනේරු පැත්තෙන් බැලුවොත් එහෙම මෙතෙක්කල් කරමින් හිටපු ස්ලීප් ඇප්නියා, ඒ කියන්නේ නිින්ද සම්බන්ධ දේවල් ඒවත්, ඒ වගේම රෙස්පිරටරි ඩිසීස් තව ඉස්සරහට තව නොයෙකුත් විදිහට අරගෙන අදහස් කරනවා. ඇතර මට හිතෙන මේක පටන් ගැනීම විතරයි. දැන් මේ දස්වල ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජෙන්ස්, ඩීප් ලර්නින් වගේ නිවරල් නෙට්වර්ක් වල තුන්වෙනි රැල් හැටියට බොහොම වේගෙන් නැගලා යනවා. ඉතින් ලෝකයේ වෛද්‍ය ඉංජිනේරු වෛද්‍ය විද්‍යාව මිනිස්සු කොහොමද ලෙඩ රෝග අඳුනගන්නේ, ඒ වගේ දේවල් ඉස්සරහට බොහොම බොහොම විශාල විදිහට වෙනස් වෙනවා. ඉතින් මම ඒ සම්බන්ධ තවත් වැඩ කරන්න අදහස් කරනවා, නොයෙකුත් කරන්න තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තව අලුත් එකක් හැටියට මම මේ දස්වල පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා මේ අදහසක් ඇස්වල පවතින ලෙඩ සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඊට පස්සේ තවත් එකක් විතුන් එහෙම පහුගිය කාලේ කොවිඩ් කාලේ අපි ගෙවල් වලට ඉන්න වෙලාවේ පොඩ්ඩක් වත්තේ පටන් ගත්ත මේ පාත්ති හදන්න, එළවලු හදන්න. එතකොට එළවලු හදන කාලේ පාත්තියේ දැක්ක එක එක දේවල් හින්දා මට ඇත්තටම අදහසක් ආවා සමහර දේවල් මේ වෙනස් කරන්න පුළුවන් කියලා මේ කෘෂිකර්ම පැත්තේ. ඉතින් එහෙමත් අදහසක් තියෙනවා මේ විශේෂයෙන් පළදා වැඩි කරන්න වගේ. ඒ ගැනත් මට අනාගතයේදී අදහසක් තියෙනවා කරන්න. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින්, බයොමෙඩිකල් ඉංජිනියරින් පැත්තේ හුඟක් දේවල් තියෙනවා. ලෝකේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා විසඳන්න. පර්යේෂකයෙක් වුණාම ඇත්තටම කෙලවරන්නේ හැමතැනම ප්‍රශ්නමයි දකින්නේ. ඒක එක්තරා විදිහකට අවසනාවකුත් වෙනවා. මොකද දකින් දකින් හැමතැනම අර මේකක් තියෙනවා, ඇයි මෙහෙම කරන්නේ, මේට වැඩිය කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් නිමක් නැහැ. ඉතින් යුනිවර්සිටි එකේදීත් මම මීට කලින් ටිකක් වැඩ කරලා තියෙනවා අය පවර් ඉංජිනියරින් පැත්තේ, ඉලෙක්ට්‍රිකල් පවර් මැෂින්ස් පැත්තේ. මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ඇහැ කන නාසය වගේ ඉන්ද්‍රියත් එක පාවිච්චි කරලා ඒ වැඩ කරනවා. ඒ හිතුවිලි අස්සේ ගිහිල්ලා කොහොමද සමහර දේවල් ෆේල් වෙන්න කලින් ඩයග්නොස් කරන්නේ කියලා. ඒක සමහර වැඩ කරලා තියෙනවා. ඒ පැත්තට ඉස්සරහට යන්න හදනවා. ඉතින් අන්තිමට අත්තම කියන්න තියෙන්නේ මේ කැටියෙන් කිව්වොතින් ඉස්සරහට වැඩ කරන තව කරන අදහස් කරනවා. රෙස්පිරටරි ඩිසීස්, ස්ලීප් ඇප්නිය පැත්තෙන් වගේම තවත් වෙන වෛද්‍ය ඉංජිනේරු විද්‍යාවට සම්බන්ධ දේවල් වලින්, ඒ වගේම සමහර කෘෂිකාර්මන්තයන් වගේම ඒ වගේම ආශාවකුත් තියෙනවා මේ කරපු සමහර වැඩ ඇත්තටම ලෝකෙට ඇරයි යන්නේ. ඒ කියන්නේ රිසර්ච් විතරක් ඉන්ස්ටිට් කරනවාට එහා කොහොමද මේක ඇත්තටම ඇරයි යන්නේ, කොහොමද ලෝකෙට ඇත්තටම වැඩක් කරන්නේ කියලා. ඉතින් මෙතෙක් කල් බැලුවොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ටිකක් වාසනාවන්ත පුද්ගල ජීවිතේ පොඩි කාලේ හොඳ ලස්සන ළමා කාලයක් තිබුණා ලොකු ප්‍රශ්න ලංකාවේ තියෙන කලින්. ඊට පස්සේ අධ්‍යාපනය ලැබෙනකොටත් ඔක්කොම නිදහස් ඇත්තටම ලැබුණේ ඉස්කෝල යන කාලේ පටන් විශ්වවිද්‍යාල ජීවිතේ, ඊට පස්සේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක, PhD එක ඔක්කොම ටික ඇත්තටම නොමිලි ඉගෙන ගත්තේ අන්තිම දක්වා ස්කෝලර්ෂිප්ස් වල නෙමෙයි. ඉතින් ඒකින්ද එකතුන් බලනකොට මට හිතුණා ටිකක් මේ ලෝකෙට ණය වගේ ඇත්ත මේ පැත්තෙන් අපි ඔක්කොම ඒ වගේ ලෝකෙට ණයක් කියලා. ඉතින් ඊට පස්සේ ඒකින්ද පුළුවන් තරම් යම කරන්න ඕනේ කියලා. ඉතින් මෙතෙක් කල් ආපු කරපු දේවල් වලින් මොකක් හරි දෙයක් ලෝකෙට වුණා කියන හැඟීම තියෙනවා, තවත් වෙයි කියලා හිතෙනවා. ඒ වගේම ඉස්සරහටත් මම ඇමරිකාවට නා ගැති PhD එකට, ජපාන් රට නා ගැති මාස්ටර්ස් වලට, ඉතුරු ඔක්කොරම ලංකාවට නා ගැති ඔස්ලට පොඩ්ඩක් නා ගැති ඉපදගෙන ඇත් එකට. ඉතින් ලෝකෙට නා ගැති කියත හැකි. ඉතින් ලෝකෙට යමක් කරන්න ඕන කියන ආවා රිසර්ච් වලින් පමණක්ම නෙවෙයි, අන්තිමට මේවා ඇත්තටම අරන් ගිහිල්ලා මොකද උදව්වක් කළා. ඉතින් ඒකටත් අවස්ථාවක් ලැබුණොත් කරන්න කියලා බලාපොරොත්තු ඉන්නවා. පහුගිය අවුරුදු දෙක තුන පොඩ්ඩක් මං ආපස්සට ගත්තම ඊට කලින් අවුරුදු පහක විතර රෑ දවල් නමර වැඩ කරපින්ද. නමුත් දැන් ආයෙත් කාලේ පොඩ්ඩක් මොකක් දීලාද කරන්න කියලා හිතමින් ඉන්න කාලේ.
ඔද දැන් ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කර සහ එල්ල කරමින් තිබෙන ජීවිත රසක් බිලිගත් COVID-19 වසංගත තත්ත්වය මේ වන විටත් අපත් අතර පවතිනවා. ඉතින් නුදුරේම මේ මගින් මිදීමටත් සමස්ත ලෝක ජනතාවටම මේ ඔබ නිර්මාණය කරපු ඇප් එක දැඩි ලෙස උපකාරී විය හැකි. ඉතින් අවසන වශයෙන් මහාචාර්යතුමනි, මෙවැනි ආකාරයෙන් ඉතා වැදගත් සහ සුවිශේෂී සොයා ගැනීමක් සිදු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ඇතරම සතුටක් තියෙනවා. මොකද ලෝකෙ හින්ද තමයි මේ තත්ත්වය අපි ආවේ. අපි මේ තත්ත්වය ඇවිල්ලා ඉන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ හුඟක් දේවල් අම්මල තාත්තා ලෝකෙ ගුරුවරු රටවල ලැබිච්ච සහයින්ද, ඒකින්ද ලෝකෙට විනාශයක් නොකර යහපතක් කරන්න හැකීම ගැන හරිම සන්තෝෂයක් තියෙනවා. කෝවිඩ් පමණක් නෙවෙයි, ඇත්තටම දැන් කිව්ව අනෙක් ලෙඩ වර්ග ගත්තත් ඇදුම කියන්නේ ලෝකයේ මිනිසුන්ගෙන් 10%ක් විතර ඇදුමෙන් පෙළෙන, හුඟක් කට්ටිය දන්නෙත් නෑ. COPD කියන්නේ ක්‍රොනික් ඔබස්ට්‍රක්ටිව් පල්මොනරි ඩිසීස් කියන එක ලෝකයේ මිනිසුන්ගෙන් මම හිතන්නේ මැරෙන්න හේතු වෙන ලෙඩවලින් උඩ තුන්වෙනියක වගේ තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ ඒවා පහසුවෙන් අඳුනාගෙන ගෙදරදී ආයතනයලා ගිහිල්ලා බෙහෙත් දුන්නාම බෙහෙත් වැඩ කරන්නේ නැද්ද, ඒ වගේ දේවල් බලන එක, ඒ වගේ මොනිටර් කරන එක, ඒ වගේ දේවල් කරන්ඩ අඩුම ගන්න පදනමක් දාන්න ලැබුණා කියන එක අපි දන්නේ නැහැ. මේක පදනමක් කියලා කියන්නේ තව කට්ටිය ඇවිල්ලා පස්සේ තවත් ඉම්ප්‍රූව් කරලා හන්දර කරයි. ඒර නමුත් පටන් ගැනීමක් ගන්න ලැබුණා කියන එක සන්තෝෂයට කාරණයක්. ඉතින් බව ඇත්තටම හුඟක් සන්තෝෂ වෙනවා ඒ විදිහට යමක් කරන්ඩ පටන් ගැනීමට හැකියාව ලැබීම ගැන. ඇත්තට ඉස්සලා කිව්වා වගේ ඒකට ඉතින් හුඟක් දෙනෙක්ගේ සහාය ලැබුණා. ඉතින් හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.
හොඳයි, යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දය මත පදනම්ව COVID-19 සහ සෙසු ශ්වසන රෝග හඳුනාගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන ඇප් එකක් සොයාගත් සහ ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට යුනිවර්සිටි ඔෆ් ක්වීන්ස්ලන්ඩ් හි පර්යේෂණ කණ්ඩායම සඳහා මඟ පෙන්වූ යුනිවර්සිටි ඔෆ් ක්වීන්ස්ලන්ඩ් හි සහකාර මහාචාර්ය උදන්ත අබේරත්න සමග තමයි SBS සිංහල සේවයෙන් අපි කතා බහ කරමින් පසු වුණේ. එමනම් මහාචාර්යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කටයුතු රැසක් මැද වුණත් SBS සිංහල සේවයත් සමග මේ ආකාරයෙන් අද දවසේදී එක්වීම පිළිබඳව. ඒ වගේම ඔබේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවායි SBS සිංහල සේවයෙන් අපි ඔබට සුබ පතනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.
ආයුබෝවන්. සුබ දවසක්. බොහොම ස්තුතියි.
SBS
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 SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.